SBS Radio. SBS Singhala Vedasrana, Guan Midilien, Antarjalien Saha, Jangamuthura Kathanen.
සතියක් ගෙවිලා ගිහිල්ලා තවත් වැඩ කරන සතියක් ආරම්භ වන අද දවසේදී පසුගිය සතියේ පුරාම ශ්‍රී ලංකාවේ සිදුණු උණුසුම් දේශපාලනික තොරතුරු කතාබහ කිරීමේ සමාලෝචනය කිරීමේ අපේ ක්‍රියාමාර්ගය සුපුරුදු ලෙසින් හිමනම් අද දවසේදීත් ආරම්භ වෙනවා. සඳුදා දවසේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුම ශ්‍රී ලංකාවේ සිට සූදානම් ඉස්සරිනවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියවල මහතා සුපුරුදු ලෙසින්. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දල්රුචි.
පසුගිය සතියේ පුරාම ප්‍රමුඛයෙන්ම කතාබහට පත් උනේ ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යනි විජය කලා මහේශ්වරන් අමාත්‍යවරියගේ යාපනයේදී සිදු කරපු ප්‍රකාශය පිළිබඳව අපි විවිධ ස්වරූපයෙන් මේ සම්බන්ධව වන තොරතුරු ඔබට අරගෙන ආවා. අපගේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශවලින් සහ අපගේ අන්තර්ජාල මාධ්‍ය භාවිත කරමින් කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. පසුගිය සඳුදා, ඒ කියන්නේ ජූලි මාසේ දෙවනිදා, ජනාධිපතිවරයාගේ නිල මෙහෙවර නමින් රජයේ යම් කිසි වූ අමාත්‍යංශ මට්ටමින් ගන්නා වූ ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීම සිදු වුණා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මූලිකත්වයෙන් යාපනයේදී යාපනයේ වීරසිංහම් ශාලාවේදී තමයි මේ උත්සවය පැවැත්වුණේ. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන්, ඒ වගේම අමාත්‍යංශ මට්ටමින් විවිධ රාජ්‍ය නිලධාරීහු සම්බන්ධ වෙලා හිටියා. ඒ අවස්ථාවේදී සභාව අමතමින් විජය කලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය යාපනයේ ඇතිවුණු යම් යම් තත්ත්ව පිළිබඳව පැහැදිලි කරමින් LTT සංවිධානය නැවත වතාවක් යාපනයේ සක්‍රිය විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශය තමයි, අදහස් තමයි මේ මතවාදයට තුඩු දීලා තිබුණේ. ඊට පස්සේ අපි දැක්කා කඩිගුල ඇවුසුනා හා සමානවම මේ සම්බන්ධව විශාල වශයෙන් ශ්‍රී ලංකා පුරාම දේශපාලනික මට්ටමින් සමාජීය මට්ටමින් මතවාද නැගෙමින් තියෙනවා. දැන් මේ සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ගත් අරගෙන තියෙන්නේ. මනෝජ්, අපි මුලින්ම අවධානයට ලක් කරමු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් අමාත්‍යවරියගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ වශයෙන් මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා.
මේ ප්‍රකාශය සිද්ධ කරපු දාම ඊට විරෝධය පළ වුණා පාර්ලිමේන්තුවේදීත්. ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඒ අනුව කතානායකතුමත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හරි පවතන නීතිය හරි මොනවා හරි විධිවිධානයක් උල්ලංඝනය වෙලා තියෙනවද කියන එකට අදාළව විමර්ශනයක් කරලා නීතිමය පියවර ගන්න කියලා කතානායකවරයා එදාම ඒ මොහොතේම පෙන්වලා දුන්නා. ඒ හින්දා එහෙම කතානායකවරයාගේ පැත්තින් දවස් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනා එකඉල්ල විජය කලා මහේශ්වරන් රාජ්‍යමතිවරයට ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තා. ඇය අමාත්‍ය දුරෙන් නිරපිය යුතුයි, පක්ෂෙන් නිරපිය යුතුයි, පාර්ලිමේන්තුවෙන් නිරපිය යුතුයි, මෙවැනි ප්‍රකාශ සිද්ධ කිරීම හරහා අනාගතයේ තරුණ ප්‍රජාව පවා සක්‍රිය වීම ඉඩක් තිබෙනවා, මෙවැනි අදහස් පළ වුණා. අර ඔබ කිව්වාගේ නිල මෙහෙවර වැඩසටහනට සහභාගි වෙලා යාපනයේදී තමයි මේ ප්‍රකාශ සිද්ධ කරේ. කොළඹට පැමිණි වහාම අග්‍රාමාත්‍යවරයාව හම්බ වෙන්න කියලා අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තිබුණා. ඒ අනුව පසුගිය 6 වෙනිදා හවස ඇය අග්‍රාමාත්‍යතුමාව හමු වෙලා ඇය ඉල්ලා ස්වීමේ ලිපිය ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යවරයාටත් යොමු කළා කියලා. කොහොමනත් මේ කරපු ප්‍රකාශය ඇය හකුල ගන්න ආකාරයක් දුටුවේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්බරය ඇතුළු කීප දෙනෙක්වත් සඳහන් කරා මෙය ඒ මොහොතේ ඇතිවුණු යම් ආතතිමය තත්වයක් නිසා. අර සය හැවිරිදි පාසල් දෙයක් දූෂණය කරලා ඝාතනයට ලක් වුණා. එවැනි කාරණා නිසා, මානසික ආතතිය නිසා ඇය මේ ප්‍රකාශයක් සිද්ධ කරා කියලා කියුණා. කොහොමුණත් ඇය රාජ්‍ය මාධ්‍යයෙන් නිල අස් වෙලා කරපු ප්‍රකාශයේදීම තිබුණා තමන් වරදක් කරා කියලා තමන් පිළිගන්න සූදානමක් නැහැ. ඉල්ලාස්සුනේ නීතිපතිවරයා හරහා සිද්ධ කරන විමර්ශන වලට පහසුවක් වෙන්න ඒ සම්බන්ධයෙන් අසුනා මිසක් මේ ප්‍රකාශයේ හෝ මේ සිද්ධියේදී තමන් වරදක් කරා කියලා තමන් පිළිගන්න සූදානම් නැහැ කියලා ඇය සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, පහුගිය දිනකත් අපි දැක්කා යම් මාධ්‍ය ආයතනයකට පසුව ලබා දුන්නු සම්මුඛ සාකච්ඡාවකදීම ඇය සඳහන් කරනවා අපේ නායකයා හිට්ලර් වගේ දරුණු කෙනෙක් නෙමෙයි, අපි අවශ්‍යතාව වෙනුවෙන් කැමැත්තෙන් අකමැත්තෙන් හරි පිළිගන්න සිද්ධ වෙනවා, අපි වෙනුවෙන් අපේ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වුණු කෙනෙක්, මහන්සි වෙච්ච කෙනෙක්. එවැනි අදහසක් ඇය නැවතත් දක්වලා තිබුණා. කොහොමනත් මේ ප්‍රකාශය හකුල ගන්න ඇය සූදානම් වන බවක් පේන්න තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිද්ධ කරනවා කියලා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිද්ධ කරන්න නියමලා තියෙනවා කියලා පසුගිය 6 වෙනිදාම සඳහන් කළා. ඊට පස්සේ 4 දිනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළා. අමාත්‍ය කබීර් හෂීම්, ඔහු පක්ෂ සභාපතිවරයා, මහලේකම් අකිල විරාජකාරී වසම්, තල තාතු කෝරළ අධිකරණ ඇමතිතුමිය, ඒත් එක්කම රංජිත් මද්දුම් භණ්ඩාර ඇමතිතුමා කියන 4 දෙනාගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කරා. අපි දැක්ක ලංකාවේ විවිධ තැන්වල උතුරෙත් දකුණෙත් මීට විරුද්ධව හඬ නගනවා ගොනු වෙනවා අපි දැක්කා. ඒ අතරේ විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරයෙකුට ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට ලබා දෙන්න කියලා කොළඹ අධිකරණයත් ඒ අතරේ මාධ්‍ය ආයතනවලට නියෝග කරා. මේ රටේ ඒකීය භාවයට මේ ප්‍රකාශය හරහා තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවද කියලා පොලිසියට පැමිණිලි ආවා. ඒත් එක්කම මේ සියල්ල අතරේ පැමිණිලි ලැබීම නිසා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය අධිකරණයට කරුණු වාර්තා කරා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා.
ඔව්, ඒත් එක්කම අපි දැක්ක මේ පක්ෂ වශයෙන් යම් යම් මතවාද මේ සම්බන්ධයෙන් ගොඩනැගෙනවා. අපි දැන් බලමු මනෝජ් මොනවද විශේෂයෙන්ම මේ දෙමළ පක්ෂ මේ සම්බන්ධයෙන් දක්වන අදහස් මොනවද කියලා. විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා පැවති ත්‍රස්ත සංවිධානය LTT සංවිධානය මේ ආකාරයෙන් නැවත යාවත්කාලීන විය යුතුයි ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල කොයි වගේ අදහසක්ද තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ? අපිට මොනවද දැනගන්න තියෙන්නේ
මේ සම්බන්ධයෙන්? දෙමළ ජාතික සංධානයෙන් විමසීමක් කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් ඒ දිනවල සඳහන් කළේ පක්ෂයේ සාවරය පසුව ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කරන්න බෑ කියලා ඒ මොහොතේ දෙමළ ජාතික සංධානය සඳහන් කළා. උතුරේ ක්‍රියාකාරීම දේශපාලන පක්ෂයේ දෙමළ ජාතික සංධානය දෙමළ ජාතික සංධානය නියෝජනය කරත් උතුරේ මහඇමතිවරයා අපි දන්නවා වෙනම ගමනක් යන්නේ. ඔහු ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. LTT සංවිධානය උතුරේ ජනතාවට ඒ දිනවල ඔවුන් ක්‍රියාකාරකම් සිදු කරපු කාලේ හොඳ ආරක්ෂාවක් සලසලා තිබුණා. දැන් උතුරේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙලා පොලිස් බලතල පළාත් සභාවට දෙනව නම් මේ තත්ත්වය නැවැත්විය හැකි කියලා දීර්ඝ වශයෙන් කරුණු දක්වලා ඊට එකඟ වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඒත් එක්කම උතුරු පළාතේ වනිතා කටයුතු ඇමතිවරිය ආනන්දි ශශිධරන් මහත්මියත් විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමතිවරයව තනතුරු වලින් නිරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා සඳහන් කරලා තිබුණා. වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන උදාහරණයක් පමණයි ඇය ගත්තේ, ඊට එහා දෙයක් සිද්ධ කරේ නැහැ. ඒ හින්දා මේ නිරපීම වැරදි කියලා ඇය සඳහන් කරලා තිබුණා. ඒ අතර අපි දැක්කා විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරයගේ සැමියා, එවකට කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට හිටපු T. මහේශ්වරන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරුවෙක් විදිහට, මේ සිද්ධිය දුටු කෙනෙක් විදිහට සංගානන්දන් නිත්‍යනන්දන් කියලා පුද්ගලෙක් ඔහුත් සඳහන් කරා. එවකට මේ සාක්ෂි ලබා දෙන්න ඔහු අලුත් කඩේ උසාවියට යන්නේ අතරෙත් විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරයව හම්බෙලා තිබුණා. එදත් චෝදනා කරේ LTT සංවිධානය තමන්ගේ මහත්තයාව තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුවා කියලා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා මරපු එක සාධාරණයි කියලා කියන එකද LTT කායිමත් අවශ්‍යයි කියන්නේ කියලා ඔහු ප්‍රශ්න කරා. ඒ ආකාරයෙන් සිද්ධ වුණා. අතර යාපනයේ අපි දැක්කා පෝස්ටර් ව්‍යාපාර පැවැත්වෙනවා, ඇයට සහයෝගය දක්වමින් පෙළපාලි යනවා. ඊට එකඟ ආකාරයේ කාරණා සඳහන් කර අපි දැක්ක රිෂඩ් බදියුදීන් ඇමතිවරයා, ඔහුත් කිලින්නොච්චිය කේන්ද්‍ර කරගනිමින් දේශපාලනය කරන්නේ උතුරු පළාතේ. ඔහුත් සඳහන් කරලා තිබුණා ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමියගේ පක්ෂ නායකයාට, ඒ කියන්නේ අගමැතිවරයාට ලිපියක් යවන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේ තරුණයින් නැගිටින්න මෙවැනි ක්‍රියාකාරකම් හේතුවක් වෙන්න පුළුවන්. කලිනුත් මේ වගේ දෙමළ නායකයෝ සිද්ධ කරපු ඇවිස්සීම් නිසා තමයි LTT වැනි දේ මතුනේ කියලා දේශපාලන පක්ෂ විදිහට එවැනි අදහස් දැක්වීම සිද්ධ කළා. එක්සත් ජාතික පක්ෂයේ අය නියෝජනය කරන පක්ෂ නායකයත් කිව්වේ LTT සංවිධානය ආයමත් ඇති කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ, රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න හැම වෙලාවෙම කැප වෙලා ඉන්නවා කියලා ප්‍රසිද්ධියේ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න සිද්ධ වුණා. ස්වාමින් වහන්සේලා, දේශපාලන පක්ෂ ඇතුළු දකුණේ කණ්ඩායමුත් මීට විරෝධය පළ කරලා උද්ඝෝෂණ පෙළපාලි ප්‍රකාශ නිකුත් කිරීම වැනි දේ සිද්ධ කරා අපි දැක්කා.
ඔව්, ඇත්තටම මෙහිදී විශාල වශයෙන් අදහස් පළ කිරීම සිදු වුණා. දැන් පසුගිය සතිය පුරාම අදහස් වශයෙන් ගත්තොත් එහෙම විවිධ දේශපාලන පක්ෂවල ප්‍රධාන චරිතවල විශාල වශයෙන් අදහස් ප්‍රකාශ කිරීම සිදු වුණ නිසා හැම එකක්ම අපිට ඇතුළත් කර ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ සීමිත කාල සීමාවේදී. නමුත් මේ මෑතකදී ඊ පෙරේදා පළ වුණු අදහස් වලින් කිහිපයක් එකතු කරගන්න මම කැමැති. ඇත්තටම මේ රාජ්‍ය අමාත්‍යවරිය විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරයක් විදිහට පාර්ලිමේන්තුවට එන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඔහුගේ ස්වාමි පුරුෂයාගේ අභාවයෙන් පස්සේ, T. මහේශ්වරන් මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පස්සේ වසර 2008 කොටහෙන ප්‍රදේශයේ කෝවිලක් අසලදී ඔහුව ඝාතනය කරනු ලැබුවා. මේ නඩුව යනවා තාමත්. මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ගණනාද නිත්‍යනාදන්, T. මහේශ්වරන් ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරයා විදිහට වාර ගණනාවක් තිස්සේ මේ නඩුවට පෙනී හිටිය පුද්ගලෙක්. ඉතින් විජයකලා මහේශ්වරන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ T. මහේශ්වරන් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු ගණනාද නිත්‍යනාදන් මාධ්‍යයට යම් කිසි අදහස් පළ කිරීමක් සිදු කළා.
2008 මගේ සුනන් මන්තිම මරණකොට මමයි දැක්කේ කොහොවිලේ. මම 21 පාරක් අලුත් කඩ උසාවියට ගිහිලා තියෙනවා මේ නඩු සම්බන්ධව සාක්ෂි කියන්න. ඒ කාලේ මට විජේකලා මගේ සුනන් හම්බුණා. ආම්විච්ච වෙලා මට කිව්වේ මගේ මාත්‍යාව LTT කාර්යෝගික මැරුවා තමයි කියලා මට කිව්වේ. ඊයේ පෙරදා මට TV එකෙන් ආන්න ලැබුණා විජේකලා මගේ සුනන් කියනවා LTT කාර්යෝ ආපෝ එන්න ඕනේ කියලා. එතකොට එයා කියන්නේ එයාගේ මාත්‍යාව මරපු එක සාධාරණයි කියලා. දැන් මේ වගේ දේවල් කතා කරනකොට අපිට ලොකු ඉතේ අමාරුවක් තියෙනවා මේගොල්ලොන්ගේ ක්‍රියාවල් ගැන. මේගොල්ලොමයි කිව්වේ LTT එකෙන් මැරුවේ කියලා. දැන් මේගොල්ලොමයි කියන්නේ LTT ආපෝ එන්න ඕනේ කියලා. මේ මොනවාද මේගොල්ලොන්ගේ දේශපාලනය කියලා මට නම් තේරෙන්නේ
නැහැ. ඔව් ඇත්තටම ඔහු ඒ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඉන්න අතරතුරේදී විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදහස් පළ කරන ලබව මං කලින් කිව්වා ආකාරයට මේ මෑතකදී ප්‍රකාශ කරපු අදහස් කීපයක් එකතු කරගන්න. පෙරේද දවසේ ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂන් මහතා එක්තරා ආකාරයකට අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ටිකක් හාස්‍යයක් මුසුණු අදහසක් ප්‍රකාශ කළා මේ ආකාරයෙන්.
දැන් බලන්න වෙරිසර ඩොක්කම වුණා යාට කාටද විජේකලා කරන දෙයක් නැහැ. විජේකලා ඇවිල්ලා මේ ළමයි වගේ. ඒක පෙනුමත් එමය යට බබදම කියනවා මම. විජේකලා ඔයා මේ පාර්ලිමේන්තු එනකොට මේ ගෞමත් දාගෙන ඉන්න කියලා කිව්වා. මොකද පාසල් ළමෙක් වගේ ඉන්නේ යා. දැන් මම ඇසිරිවත් එමයයි.
ඔව් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පත්‍රිණ මාධ්‍යයට යම්කිසි අදහසක් පළ කිරීමින් කියා සිටියේ දැන් එළඹෙන මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සුළු ජාතික බලවේග ගොඩනැගීමේ ප්‍රවණතාවක් ඇතිවේගෙන යනවා. එය වැළැක්වීම උදෙසා කරපු යම් කිසි වූ උත්සාහයක් වෙන්නටත් ඕනේ මේක කියලා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා නැවත වතාවක් ජනතා බලවේගයක් ගොඩනැගෙනකොට එහා එකමුතු වෙන්න බලාගෙන මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. අන්නේ තත්ත්වයෙන් ඔවුන්ව වෙනස් මගකට අරගෙන යන්නට තමයි මේ ප්‍රකාශය කරේ.
ඔව් එතකොට මාඔබිම වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න යම් කිසි අදහසක් පළ කිරීමක් සිදු කරන ලැබුවා. විජේකලා මාත්‍යවරිය විතරක් නෙවෙයි ඇගේ මේ ප්‍රකාශයට සහයෝගය ලබා දෙමින් යම් ප්‍රකාශනිකුත් කරපු නිවේදනිකුත් කරපු උතුරේ මහා ඇමතිවරයා සම්බන්ධනුත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා.
ප්‍රභාගේ කාලයේ දෙමළ ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වුණා. ඇත්ත කතා කළාට විජේකලා ඉවත් කිරීම අසාධාරණයි. විග්නේශ්වර විජේකලාව පමණක් නෙවෙයි මේ වරදට විග්නේශ්වරන්වත් අත්අඩංගුවට ගත යුතුයි.
ඔව් පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් දින කිහිපයක් තුලදී යම් ආන්දෝලනාත්මක වාතාවරණයක් ඇති වෙලා තිබුණා. පළවෙනි දවසේ නම් ඉතාමත්ම ගලගෝටියක් ඇති වුණා පාර්ලිමේන්තුවේදී. සෙන්කෝලේ පවා රැගෙන යාමට දරුවා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ වගේ නොයෙකුත් සිදුවීම් සිදු වුණා. මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇති වුණා. පෙරේද දවසේ පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක් සිදු කළ කථානායක කරු ජයසූරි මහතාගෙන්
දැන් විජේකලා මන්ත්‍රීතුමියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු බව එතුමිය ඒක පිළිගෙන තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව එතුමියම පිළිගන්නව නම් එතුමියට තවදුරටත් මන්ත්‍රී ධූරයේ රැඳෙන්න අයිතිවාසිකමක් තියෙනවාද? දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ අපි වරදක් කියලා කියන්නේ. හැබැයි ත්‍රස්තවාදයේ බල සම්පන්න කරන්න කටයුතු කිරීම බලවත් වරදක්.
ඔව් එතකොට කථානායක කරු ජයසූරිය මහතා ලබා දුන්නේ මේ වගේ පිළිතුරක්.
රාජ්‍ය අමතිවරයා විසින් කරපු කතාව සම්බන්ධයෙන් මට ඒකාධිපතියෙක් වශයෙන් ක්‍රියා කරන්න බෑ. මට නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕන. එයානු තමයි නීතිපතිතුමාටත් ඒක දැන් ඇරලා තියෙනවා. නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ වාර්තාව අද ලැබෙයිද ලබන සතියේ ලැබෙයිද කියලා මට කියන්න බෑ. ඒක ලැබිච්ච හැටි වාම අවශ්‍ය පියවර ගන්නවා.
දැන් රාජ්‍ය අමාත්‍යවරිය විජේකලා මහේශ්වරන් අමාත්‍යවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධව ඔයාකාරයෙන් විශාල වශයෙන් උද්ඝෝෂණ විරෝධතා පැනනගෙද්දී කළු කොටි සමරීම සම්බන්ධයෙනුත් විශේෂිත අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම 1987 වසරේ සිට යාපනයේ ප්‍රදේශයේ මේ කළු කොටි සමරීම සිදු වෙනවා. අපි ටිකක් අතීතයේ විමසා බැලුවොතින් එහෙම 1987 වසරේ ජූලි මාසයේ 5 වෙනිදා යාපනයේ නෙල්ලි අඩි ප්‍රදේශයේ පිහිටියා තිබුණු යුද හමුදා කඳවුරට ජල බෞසරයක පුපුරණ ද්‍රව්‍ය පටවාගෙන ඇවිල්ලා පුපුරවා හැරීමෙන් ජීවිතක්ෂයට පත් වුණු පළවෙනි මරාගෙන මැරෙන කොටි සමාජිකයා තමයි මිලර් කියන පුද්ගලයා. මේ මිල්ලර් කියන පුද්ගලයා සිහිපත් කිරීම උදෙසා තමයි හැම වසරකම ජූලි මාසයේ 5 වෙනිදා එදා මෙදාතුරු මේ කළු කොටි සැමරුම සිදු වුණේ යාපනයේ ප්‍රදේශයේ LTT සංවිධානයේ පැවති කාලයේත් ඉන් අනතුරුවත් විටින් විට දැන් මෙවරත් ඒක පැවැත්ුණා ස්ථාන කීපයක. ඒ සම්බන්ධෙනුත් විශේෂිත අවධානයක් සහ කතා බහක් තියෙනවා. අපිට ආරංචි වෙන්නේ නැහැ හැබැයි මොනවද ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග කියලා. අපි කැමති ඒ සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳවත් දැනගන්න ලංකාවේ.
ජූලි 5 වෙනිදා තමයි ඔබ සඳහන් කරපු නිමිත්ත හේතු කොටගෙන කළු කොටි දිනය සමරන්නේ උතුරේදී. ඒ අනුව මේ ජූලි 5 වෙනිදාත් ඒ සැමරුම සිද්ධ වුණා. කොමුණත් ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා කියලා සඳහන් වුණා. නමුත් තවමත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන නැහැ. යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ මේ සැමරුම් සිදු වුණා. අපි දැක්කා වීඩියෝ සහිතව මේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා පහන් දැල්වලා ඇතැම් පුද්ගලයින් මේ පුද්ගලයින්ම සිප වැළඳ ගන්න උත්සාහ කරන ආකාරයක් ඡායාරූප මතම ඒත් එක්කම නෙල්ලියඩි ප්‍රදේශයේ පුනරුත්ථාපනය වෙච්චි දෙමළ විමුක්ති කොටිපක්ෂය කියන කණ්ඩායමක් මේ සැමරීම සිද්ධ කරා. කිලිනොච්චි අක්‍රායන් කුලම් සහ ස්කන්ධපුරම් කියන ප්‍රදේශවල මාර්ග LTT ලාංඡන සහිතව කළු කොටේ සැමරුම් සිද්ධ වුණා. අපි දැක්ක මාර්ගයේ LTT කොඩිය ඇඳලා එහෙම සැමරීමකට සූදානම් වෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ පහන් දැල්වල මියගේ කළු කොටේ සැමරීම සිද්ධ කරා. විශේෂ ස්ථානයක් සකස් කරලා ගීත ගායනා කරලා පහන් දැල්වල මේ ආකාරයෙන් ඊට ප්‍රමුඛත්වයක් දීලා කළු කොටේ සැමරුම යාපනයේ විශ්වවිද්‍යාලය ඇතුළත සිද්ධ කරනවා අපි දැක්කා. මේ සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාත් අදහස් දක්වලා තිබුණා. ඒක ප්‍රසිද්ධියේ සැමරීම ගැටලුවක්. ලාංඡන වගේ දේවල් පාවිච්චි කරලා මේක සැමරනෝ නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලින් අත්අඩංගුවට ගන්න ඕනේ. නමුත් මියගිය අය සමරණ එකේ ප්‍රශ්නයක් නෑ. කළු කොටි කුමක් කවුරු වුණත් ඔහුට සම්බන්ධ සමීපතමයින්ට එවැනි සැමරීමක් සිදු කරන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධියේ ඊට පිළිගැනීමක් ලබා දෙන්න සමරන්න බෑ කියලා ඔහුත් අදහස් දක්වලා තියෙනවා. අපි දැක්ක ලංකාවේදී
ඇතරම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව යම් කිසි අදහස් දැක්වීමක් කළා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ. යාපනයේ මේ කලිකොටු සමරුම් හා සම්බන්ධ වන වාතාවරණය පිළිබඳවත් ඔහු යම් කිසි හෙළිදරව් කිරීමක් සිදු කරා.
පසුගිය ජූලි 7 වෙනිදා උතුරේ බොහෝ ප්‍රදේශවල කළු කොටි සමරුමක් සිදු වුණා. මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් සමරනවා. පාරවල්වල කොටි ලාංඡන ඇඳලා, තාප්පෝලේ සමරු වැකි ඇඳලා, ගුරුවරු දරුවන් සමග පාසලෙන් එළියට ඇවිල්ලා පහන්පත්තු කරලා මේ විදිහේ සමරුමක් පැවැත්වෙනවා. ඒ අතරේ ආවා කල්ලි විවිධ කල්ලි බලවත් වෙනවා. ඒවා නිදහසේ වෙනකොට උතුරේ නීතිය ආධිපත්‍ය කඩාගෙන වැටෙනවා. පොලිසියට නිවාඩු තහනම් කරලා ඒත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරගන්න බැලුව අසරණ වෙලා. ඒ අතරේ හමුදාවේ 125ක් අඩු කර හමුදා කඳවුරු 100ක් රටේම ගැලවෙනවා.
ඔව් අර මනෝජ, ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධව ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරා.
මියගිය කෙනෙක් සමරන්න මේ රටේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් රජයක් යටතේ හරි සංවිධානයේ පිළිගැනීමට සමරන්න බෑ. කොච්චර අපරාධකාරයෙක් වුණත් මියගියාම කළු කොටියෙක් හරි සුදු කොටියෙක් හරි එයාගේ ඥාතියෙකුට හිතවතෙකුට නැතිනුට සමරීමේ හැකියාව තියෙනවා. LTT ලාංඡනය වැනි දේවල් එක්ක සමරුවා නම් එතනදි මත්තරම් කොට ගන්න. බලධාරීන් අනිවාර්යයෙන්ම ජනතාවට එහෙමයි ඉස්සෙල් මේව දැකිය යුතුයි. ඉතරෝ දැක්කසෙ හිටියොත් අතීතයේ අපට මුණ පාන්න සිද්ධ වුණු අමිහිරි අත්දැකීම් වල නැවත රට මුණ දෙන පටන් ගනී. ඉතින් එවැනි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න දුන්නා අනිවාර්යයෙන්ම ඒකෝර රජයක් කියන එක ඒක වරද පිළිගන්නනවා. ඒත් ආරක්ෂාවට වා කියන අය ඉන්නවා, නීතියට වා කියන ඒ කට්ටිය වාකීම් බාර ගන්න ඕනේ.
මීළඟට අපි කතාබහ කරමු පසුගිය වකවානුවේදී දීර්ඝ වශයෙන් කතාබහට ලක් වෙමින් තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඔහුගේ පාලන සමයේදී චීන සමාගමක් වන චයිනා හාබර් සමාගම සමග හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කටයුතු සිදු කිරීම සිදු කරන කාල වකවානුවේදී යම් කිසි වූ මුදල් ප්‍රමාණයක් ලබා ගත්තාය කියලා නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කරපු හෙළිදරව් කිරීම $7.6 මිලියන මුදලක් ලබා ගත්තා කියලා තමයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිදරව් කිරීම සිදු කළේ. අපි මේ ප්‍රවෘත්ති පිළිබඳව ගීසතිය අපේ විශේෂංගෙන් පුළුල්ව කතා බහ කළා. දැන් තාමත් මේක ලංකාවේ කතා බහ වෙනවා. දේශපාලනික වශයෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර, එතකොට යම් කිසි විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවද? චීනයේ මොකද්ද ප්‍රතිචාරය? අපි මේ සම්බන්ධව කතා බහ කරමු. මේ සතිය වෙනකොට තියෙන ප්‍රවණතා මොනවද කියලා අපිට මොනවද වාර්තා වෙන්නේ මනෝජ්?
මොනින්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතම වාර්තා කරලා තිබුණා ලංකාවේදී මේ වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු පළ කරද්දී ඔවුන්ට සහයෝගය ලබා දුන්නු මාධ්‍යවේදීන් කීප දෙනෙකුට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරලා තියෙනවා කියලා නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළා. මාධ්‍යවේදීන් කිසි වෙලාවකවත් අපේක්ෂා නොකරපු තත්වයක්. මේ නිසා මාධ්‍ය නිදහස උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ලංකාවේ බලධාරීන් කටයුතු කරයි කියලා තමන් බලාපොරොත්තු වෙනවා කියලා නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළා. ඒ වගේම මේ වාර්තාව ගැන හිටපු ජනාධිපතිතුමාට යම් ගැටලුකාරී සත්‍යක් තියෙනවා නම් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සංස්කාරකවරුන් සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් විමසීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි වැඩිදුරට නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ. කොමනක් චීනයත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුණු ලූකැන් සඳහන් කරලා තිබුණේ මේ වාර්තාවේ කිසියම් යටි අරමුණක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාව හරි වෙන ඕනෑම රටකට ණය ලබා දීමේදී රට ණය උගුල තිර කරන්න චීනය කටයුතු කරන්නේ නැහැ කියලා ඔහු ඒ වාර්තාවෙන් සඳහන් කරලා තිබුණා. ඒ හම්බන්තොට වරාය ඉදි කෙරුණේ ලංකාවේ රජය සහ ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන ආකාරයට නැතුව චීනය මේ කටයුත්ත සිද්ධ කළේ දෙපාර්ශ්වයටම සමාන වාසි හිමි වන ආකාරයේ ව්‍යාපෘතියක් විදිහට ඒ නීති පිළිපදිමින් ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් තමයි ඔවුන් කටයුතු කළේ. නැකුව හම්බන්තොට වරායි යුද කටයුතු සඳහා යොදා ගන්න තමන් රටක් විදිහට අදහස් කරන්නේ නැහැ කියලා චීන ප්‍රකාශ කොරයාවේ වාර්තාවෙන් දක්වලා තිබුණා. ඒක නග්‍රාමාත්‍යවල පාර්ලිමේන්තුවේදීත් අදහස් දක්වුවා, එහෙම අදහස් දක්වන්න සිද්ධ වුණා. ඕස් සඳහන් කළේ අගමැතිවරයාත් පාර්ලිමේන්තුවේ සඳහන් කළේ හම්බන්තොට වරාය මොනම රටකටවත් යුදමය කටයුතු වෙනුවෙන් යොදා ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා නග්‍රාමාත්‍යවරයාත් සඳහන් කළා. මේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ සඳහන් කරපු විදිහට හම්බන්තොට වරාය සඳහා පාර්ශ්ව කරයෙක් වෙච්ච චයිනා හාබ ඉංජිනේරින් සමාගමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔවුන් සඳහන් කළේ හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ කටයුතු වලට මුදල් ලබා දුන්නා කියලා චීන සමාගම් වලට මේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවෙන් කරලා තියෙන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා කියලා චයිනා හාබ ඉංජිනේරින් සමාගමත් ප්‍රතිචාර දක්වලා සඳහන් කරලා තුන. කොමුණත් දේශපාලන වේදිකාවේ තවමත් ඒක මාතෘකාවක්.
දේශපාලන ශේෂ්ත්‍රයේ තවත් කතාබහක් අපිට දැනගන්නට ලැබෙනවා පසුගිය සතියේදී. විශේෂයෙන්ම ඔබ දන්නවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ දවස්වල ටිකක් කතාබහට ලක්වමින් තියෙන කාලවකවානුවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව කතාබහ කරද්දී ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වේවිද කියන කාරණාව පිළිබඳව ටිකක් වැඩිපුර කතාබහට ලක්වෙන්නේ ඔහුගේ එළිය සහ වියත්මග කියන සංවිධාන හරහා ඔහු රට පුරා සිදු කරමින් යන දේශන මාලාව ඔස්සේ ඔහුගේ යම් යම් අභිලාෂයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම කියන කාරණාව හේතුවෙන් දැන් පසුගිය සතියේදී දේශපාලන ශේෂ්ත්‍රයේ වඩාත් කතාබහට ලක් වුණා ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දේශපාලන කටයුත්තකට ගියා කියලා. මේක පළවෙනි වතාව ඔහු මේ පොදු ජන පෙරමුණට සම්බන්ධ වෙන. ඔහුගේ අනාගත බලාපොරොත්තුවක්ද මේක කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයට ලක් කළා මේ සිදුවීමත් සමගම. ඇත්තටම මොකද්ද ඔහුගේ මේ ගමනේ අභිලාෂය? ඔහු ඇත්තටම මොන වගේ කාර්යාවලියක් උදෙසාද මෙහි පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා තිබෙන්නේ? මොනවද අපිට ලංකාවෙන් වාර්තා වන්නේ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරේ නෙළුම් මාවතේ කාර්යාලයට සම්බන්ධව වැඩ කටයුතු ආරම්භ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ කබද්ද විපක්ෂයේ කණ්ඩායමට අහිමි වීමත් එක්ක ඔවුන්ට දේශපාලනය කරන්න වේදිකාවක් තනා දීමේ අරමුණින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මූලිකත්වයක් උත් අරගෙන තමයි පොදු ජන පෙරමුණ පිහිටෙව්වේ. ඒකේ ප්‍රතිඵලය විදිහට පහුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඔවුන්ගේ කණ්ඩායම ඉදිරිපත් කරපු පක්ෂයේ බවට පොදු ජන පෙරමුණ පත් වුණා. ඉතින් දැන් ඊළඟට පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානම් ඉන්නේ. එතකොට ඒ කණ්ඩායම දිගින් දිගටම ඡන්ද ඉල්ලන්නේ පොදු ජන පෙරමුණෙන් කියලා ප්‍රකාශකුත් සඳහන් කරලා තිබුණා. ඒ අනුව මේ උත්සවය පැවැත්වුණේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන පළාත් සභා නියෝජිතයින්ට පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා දීම අරමුණු කරගෙන පළාත් සභා නියෝජිතින් 21 දිනකට එහිදී සංකේතාත්මකව පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා දීලා තිබුණා. ඒ අවස්ථාවට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවේ. කොමුණත් බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කියන දෙසෝයුරන් අතර යම් අරමුදයක් මතුවෙලා තියෙනවා ජනාධිපතිවරණට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කියලා යම් රාවයකුත් තිබුණා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මූලික වෙලා ගොඩනැගුණු පක්ෂයක් සහ තැනක් නෙළුම් මාවත සහ පොදු ජන පෙරමුණ එතනට දේශපාලනඥයින් යන එන තැනක්. නමුත් දේශපාලනඥයෙක් විදිහට නෙමෙයි රාජ්‍ය නිලධාරියෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කළේ. ඉඳා ඔහු දේශපාලනය කරන තැන්වලට සක්‍රිය දේශපාලනය කරන තැන්වලට යන්නේ නැහැ වැනි අදහසක් ඊට කලින් තිබුණා. මේ සියල්ල බිඳ දාලා තමයි නෙළුම් මාවතේ කාර්යාලයට ගියේ. අපි දැක්ක හිටපු ජනාධිපතිතුමාත් එක්ක එකම වාහනෙන් ගියේ. ඔහු මැදි කරගෙන තමයි දෙපැත්තේ හිටියේ බැසිල් රාජපක්ෂ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. මහින්ද මහත්මයා ඉදිරි බලාපොරොත්තු වෙනුවෙන් ඔහු එක්කගෙන ආවද කියලා යම් කෙනෙක් ප්‍රශ්න කරා. කොහොම වුණත් ඔහු නෙළුම් මාවතේ කාර්යාලයට ආවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් එක්ක එකම වාහනේ ආවේ. ඇවිල්ලා බැසිල් මහින්ද ගෝඨාභය කියන රාජපක්ෂ සෝවිරන් තිදෙනා සමගින් එතන ඉන්න බවක් අපිට දකින්න ලැබුණා. පස්සේ මාධ්‍යයට අදහස් දක්වලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතනට ආපු එක හොඳයි, තමන් මේ පිළිබඳව සතුටු වෙනවා කියලා. ගෝඨාභය මහත්මයා ගනුත් මාධ්‍ය ප්‍රශ්න කරා. එහිදිත් ඔහු කිව්වේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. මේක අපේ තැන මගේ තැනක් නෙමෙයි. එහින්ද ඉදිරියේදී වෙන්නේ මොනවද කියලා අපි බලමු කියන කාරණය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මාධ්‍යයට සඳහන් කළේ.
හොඳයි, දැන් අපි 16 කණ්ඩායම පිළිබඳව කතා බහ කරන්න. දැන් ටික දවසකින් සම්මුතිවාදී ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් 16 දෙනෙක් ඉවත් වුණා. ඔවුන් විපක්ෂයේ වාඩි වෙන්න තීරණය කළා. ඊට පස්සේ අපිට ආරංචි වුණු සිදුවීම තමයි ඔවුන් පොදු ජන පෙරමුණත් එක්ක එකතු වේවිද, ඒකබද්ද විපක්ෂයත් එක්ක එකතු වේවිද කියන කාරණාව. අපි ගිය සතියේදී කතා බහ කළා මනෝජ් මේ 16 දෙනාගේ කණ්ඩායම සූදානම් වෙලා තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක සාකච්ඡා කරන්න. එහිදී මට මතකයි ඔබ වාර්තා කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපාබේ වර්ධන සඳහන් කළා අපි දැන් 16ක් නෙමේ, අපි දැන් 16 කණ්ඩායම කියලා කියන්න එපා, අපි දැන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඒකාබද්ධ විපක්ෂයේ 54ට මේ 16ත් එකතුනහම අපි දැන් ඔක්කොම 70ක් කියලා. දැන් මොකද වුනේ අර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ පිරිස හමු වෙන්න ගියා, එතනින් පස්සේ මොකද වුනේ?
ගිය සඳුදා දවසේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම රැස්වීමට සහභාගී වුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමු වුණා. නමුත් මේ ඒකාබද්ධ විපක්ෂයේ මම නැත්තම් පොදුජන පෙරමුණ සමග එක්කාසු වෙලා පොදුවේ අසුන් ගන්න රැස්වීමට 16 දෙනාම ඇවිල්ලා හිටින්නේ. එස්වී දිසානායක හිටපු ඇමතිවරයා සහ දයසිරි ජයසේකර හිටපු ඇමතිවරයා, එස්වී දිසානායක හිටපු ඇමතිවරයා ලංකාවේ හිටියේ නැහැ. දයසිරි ජයසේකර ඇමතිවරයා හිටපු ඇමතිවරයා ලංකාවේ හිටියා. නමුත් එදා උදෑසනත් ඔහු සඳහන් කළා අපිට ආරාධනාවක් ලැබිලා නැහැ, ලිඛිතව එහෙම ආරාධනාවක් ලැබුණොත් අපිට යන්න පුළුවන් වැනි ප්‍රකාශ සිද්ධ කරා. කොහොම වුණත් අන්තිමට ඔවුන් දෙදෙනා ගියේ නැහැ. දයසිරි ජයසේකර හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් දැන් අදහස් පළ වෙනවා. ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග නොවීම හේතු කොටගෙන ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකකම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ තාවකාලිකව පත් කරේ රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යවරයා තමයි පක්ෂයේ තාවකාලික මහලේකම්වරයා විදිහට පත් කරේ. කොහොම වුණත් ඉදේදී සිරලේකම්වරයේ පත් කිරීමේදී දයසිරි ජයසේකර හිටපු ඇමතිවරයාට පක්ෂයේ මහලේකම්කම ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් වුණා. කොහොම වුණත් 16න් 14ක් ඍජුව ඒකාබද්ධයේ සමග කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ස්පීඩ් සනායක හිටපු ඇමතිවරයා රට ගිහිල්ලා ඇවිල්ලා විදේශගත වෙලා ඉඳලා ඇවිල්ලා පාර්ලිමේන්තු සංකීර්ණයේ 16 දෙනාගේ කණ්ඩායමත් එක්ක රැස්වීමක් පවත්වන්න සූදානම් වෙලා තිබුණා. නමුත් ඊට 16 දෙනා කණ්ඩායමේ කිසි කෙනෙක් සහභාගී වුණේ නැහැ. ඔවුන්ට යම් වැඩ තියෙනවා, රාජකාරී බහුලයි කියලා තමයි මේ සාකච්ඡාව මගේ හැරියේ. කොමුණා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නායකයින්ද නායකයා විදියට පිළිගන්න නිසා ඔහුගේ තීන්දුව අනුව පමණක් කටයුතු කරනවා කියලා දේශපාලනික වශයෙන් තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ස්වීඩ් සනායක හිටපු ඇමතිවරයා කැඳවලා තිබුණු රැස්වීමට ඔවුන් ගියේ නැහැ.
ඔව්, දැන් මේ සහභාගීත්වයට අමතරව දැන් එතරම්දී කතා බහ වුණු විශේෂිත කාරණා තියෙනවද? එකඟතාවට පත් වුණු විශේෂිත කාරණා තියෙනවද?
ඔවුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිගන්නවා. ඔහුට තමයි ජනමතය තියෙන්නේ. ඔහු ඉදිරිපත් කරන කෙනෙක් තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. එවැනි දේ පිළිගන්න සූදානමක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවදුරටත් කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කිරීම සුදුසු නැහැ. සහ පොදුවේ ඔවුන් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කටයුතු කරනවා ඉදිරියේදී කියන දේ තමයි සඳහන් කළේ. ඉස්සරහට ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන තනතුරු වලින් ඉවත් වීම සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න සූදානම් කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා.
දැන් තවත් තොරතුරක් අපිට වාර්තා වෙනවා මහ බැංකු බැඳුම් කර වංචාව හා සම්බන්ධව වන සිදුවීම් පෙළට සමගාමීව. දැන් මහ බැංකු බැඳුම් කර සිදුවීමට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අනුබද්ධිත මෙන්ඩිස් සමාගම විසින් විවිධ පුද්ගලයන්ට ලබා දුන්න මුදල් චෙක්පත් පිළිබඳව පසුගිය කාලවකවානුවේදී දීර්ඝ වශයෙන් කතාබහට ලක් වුණා. විවිධ අමාත්‍යවරුන්ගේ නම්ගම් පවා එළියට ආවා. දැන් මෙන්ඩිස් සමාගම් මගින් ලබා දුන්න මේ චෙක්පත් පිළිබඳව සිදු කරන තවත් හෙළිදරව්වක් පසුගිය සතියේදී අපිට වාර්තා වුණා. ඒ තමයි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට අයත් සමාගමක සේවකයෙකුට මිලියන 5ක චෙක්පතක් ලැබිලා තියෙනවා කියලා මෙන්ඩිස් සමාගමෙන්. ඉතින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වෙන චෝදනා ගොන්නට තවත් අලුත් චෝදනාවක් මේක. මේ සම්බන්ධව කරුණ අනාවරණය වුණේ කොහොමද මනෝජ්?
ඔව්, පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අනුබද්ධ WM මෙන්ඩිස් සමාගමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහත්මයාට අයිති සමාගමක සේවකයෙකුට මේ චෙක්පත ලබා දුන්නා කියලා තමයි කොළඹ කුරුව මහේස්ථාන අධිකරණයේදී කරුණ අනාවරණය වුණේ. ඒ පසුගිය 5 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝඩාගොඩ මහත්මයා තමයි කිව්වේ චෙක්පතේ වටිනාකම රුපියල් මිලියන 5ක් කියලා. මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනු ගැන ජනාධිපති කොමිෂන් සභාව විමර්ශන සිද්ධ කරච්චි වකවානුවේ කියලා සඳහන් වුණා. කොහොමනත් මේ ගනුදෙනුට අදාළ වවුචර් පත WMND සමාගමෙන් අස්ථානගත වෙලා තියෙනවා කියලා අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. කොමුණත් මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කිව්වේ එවැනි චෙක්පත් ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කියලා. ප්‍රාධිකරණ නායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පෙනී ඉන්න නීතිඥවරයා සහ ඔවුන් සියලු දෙනා මේක ප්‍රතික්ෂේප කරනවා. නමුත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ මිලියන 5ක චෙක් එකක් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන සිද්ධ වෙන කාලේ ප්‍රාධිකරණ නායක පැතුමාට අයිති සමාගමක සේවකයෙකුට මේ මිලියන 5 චෙක් එක දීලා තියෙනවා කියලා. කොමුණත් රවි කරුණානායක මන්ත්‍රීවරයාට ඍජු ඔහු සල්ලි ගත්ත කියලා චෝදනා එල්ල වෙන්නේ නැහැ. ඔහුට අයිති සමාගමක සේවකයෙකුට රුපියල් මිලියන 5ක චෙක් එකක් ලබා දුන්නා කියන කාරණය තමයි අධිකරණයේදී වාර්තා වුණේ.
හොඳයි එහෙනම් ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබිඹු කරන සිදුවීම් පිළිබඳවයි අපි කතා බහ කළේ. මොහොම සූදී මේ තොරතුරු යාවත් කාලීන කිරීමට මේ සතියේත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ ජුරිතියාවල ඔබට. එහෙමනම් අපි ලබන සතියේ සඳදා යලිත් හමු වෙමු. අයිබෝන්.
සුදේ දලක්ෂේ අයිබෝන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.